Sam denerdi mi? Senesili daha yakı. Sende'ye bak. Mi ikı duvanni. Nilambe bhavana madhyasthani sitte. ආමන්ත්‍රණය කරන විදසුනට නිදසුනක් විදර්ශනාව පිළිබඳ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකට මේ වැඩසටහන සඳහා දුර සිට මාර්ගගතව සම්බන්ධ වෙන එමෙන්ම මධ්‍යස්ථානයට පැමිණ එකතු වන සියලුම ආධ්‍යාත්මික හිතවතුනි වඩ වඩාත් ජීවත් වීමේ හරය ගැන හිතන විමසන ප්‍රශ්න කරන ඒ ගැන මෙනෙහි කරන අවධියක මේ සියල්ලේ හරසුන් බව ගැන වඩ වඩා සිටිවිලි පහළ වෙන වකවානුවක අතපත ගාන ඇහෙන පේන දකින බොහෝමයක් දේ බොල්නම් හරසුන්නම් සැබෑ හරය කුමක්ද සැබෑම සාරය කුමක්ද ඒ ගැන වඩාත් උනන්දු වෙන හිතවතුනි මේ ඒ විමසීමට ඒ සොයා බැලීමට පුංචි මඟ පෙන්වීමක් එයට පිවිසෙන්නට අප ස්වල්ප වෙලාවක් භාවනානුයෝගී වෙමු වඩ වඩාත් භාවනානුයෝගී වීම අත්‍යවශ්‍ය දවසක කාලයක අප ඉන්නේ ස්වල්ප වෙලාවක් අපි භාවනා කරමු භාවනාමය මනසකින් ඇහුම්කන් දීම වඩාත් ඵලදායි වෙනවා මෙතෙක් කලක් ජීවත් වීමෙන් අත්පත් කරගත් ළඟා කරගත් ලබාගත් හා හිමි කරගත් දේවල් කොපමණද මොනතරම්දේ ලං කරගත්තද සමීප කරගත්තද සතු කරගත්තද ඒ ගැන පුංචි ආවර්ජනයක් කරමු. එදා මෙදා තුර එකතු කරගත් රැස් කරගත් සතු කරගත් ලබාගත් හා හිමි කරගත් දේවල් වලින් කොපමණ අද ඉතිරිව තිබෙනවද ළඟ තිබෙනවද කොපමණදී ඈත්ත තිබෙනවද මොනවා වුණාද කියා මතක් කරගන්නවත් බැරි දේවල් කොපමණද මෙන්න තව කොපමණ දේවල් ලබා ගන්නට ළඟා කර ගන්නට හිමි කර ගන්නට හා සතු කර ගන්නට හිතනවද සැලසුම් කරනවද උත්සාහ කරනවද අනාගතයේ පැත්තෙන් ඒ ගැන මොහොතකට දැනුවත් වෙමු ලබාගත්තේ ඉතිරිව තිබෙන දේ හා ලබා ගන්නට උත්සාහ කරන දේ මේ අංශ දෙක තුනටද ජීවිතය කියන්නේ ජීවත් වීම කියන්නේ අන්න විපස්සනාව විදර්ශනාව අපෙන් එකෙල්ලේම විමසන කාරණය විපස්සනාව විදර්ශනාව මතු කරන ඊතලයක වේගයෙන් එකෙල්ලේම අසන ඒ ප්‍රශ්නයත් සමග හිතවතුනි යම් පමණක අවදිවීමක් පිබිදීමක් ඇති වෙනවා. හරියට කම්පනයක් ඇති වුණා වගේ මොන විදිහේ පිළිතුරු හොයාගත්තත් මතු කරගත්තත් අර කාරණා අංශ තුන ගැන පළවෙනි කාරණය එදා මෙදා තුර ජීවත් වීමෙන් මොන තරම් දේවල් අත්පත් කරගත්තද දෙක එයින් දැනට කීයක් ඉතිරිව තිබෙනවද කී දෙනෙකු දැනට තමන් ළඟ ඉන්නවද තුන්වෙනි අවසාන කාරණය තව කීයක් නම් දේවල් හොයනවද ඉදිරි අනාගතයේ සඳහා. ඉතින් මේ සංඛ්‍යාත්මක ලැබෙන උත්තරේ පමණ වැදගත් නැහැ. නමුත් මේ විමසීම අලුත් දොරටුවක් විවර කරනවා. මෙහෙම හිතනකොට මේ මෙහෙම හොයන විට යම් අවදිමත් බවක් ඇති වෙනවා. අභ්‍යන්තරයෙන් මෙතෙක් නිදා සිටි කෙනෙකු ඇහැරෙනවා. ඇහැරගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා, නිදාගෙන ඉන්න කෙනෙකුත් සිටිනවා. හැම මිනිස්සෙකු තුළම සාමාන්‍යයෙන් කවුද ඇහැරගෙන ඉන්නේ? සාමාන්‍යයෙන් හොයන කෙනෙක්. මොනවද හොයන්නේ? තමන් ළඟ නැති දේවල්. තමන් ළඟ නැති අය හොයනවා. මේ දේ නැතුව බෑ, අර කෙනා නැතුව බෑ, අර තැන නැතුව බෑ. මෙහෙම මේ ඈතින් තියෙන දේවල් වලට පුළුවන් තරම් දෑත් දිගු කර අල්ලගෙන ළඟට ඇදගන්න කෙනෙක්. එහෙම කෙනෙකු තමා මතු පිටින් මෙතන ඉන්නේ. මතු පිටින් හැම මිනිස්සෙකුගේම මතු පිට ඉන්න කෙනා ගනුදෙනුකාරයෙක්. ගනුදෙනුකාරයෙකුට වැඩිය නේ බිස්නස් කරන කෙනෙක්, ව්‍යාපාරිකයෙක්. හැම මිනිස්සෙකු තුළම ව්‍යාපාරිකයෙකු ඉන්නවා. රුපියල් සත වලින් හෝ වෙන ක්‍රමයකට හෝ දේවල් මිලේට ගන්න, ණයට ගන්න, අතමාරුවට ගන්න, උදුරා ගන්න කෙනෙකු ඉන්නවා. සන්තකේ තබා ගන්න කෙනෙකුත් ඉන්නවා. මේ දෙන්නම එක්කෙනෙක්. ඉතින් මේ එහෙම කෙනෙකු තමා ඉපදුනේ. මේ ඉපදීම ගැන කියන විට අපට නිතරම ඇහෙන දෙයක් තමා හිස් අතින් ආවේ කියලා. හිස් අතින් ආවේ. මෞකසින් බිහි වෙන විට නම් එහෙම තමා පේන්නේ. අත් දෙකේම කිසි දෙයක් නැහැ. හිස්. ඒ නිසා හිස් අතින් ආවා කියලා කියන්න පුළුවන්. මෞකසට කෙනෙකු ආවේ කොහොමද? හිස් අතින්. ඒතර අත් දෙකකුත් නැහැ නේ මෞකසට එන විට. අත් දෙකකුත් නැතුවයි ආවේ. හිස් අතින් නෙවෙයි. දෙයතක්ම නැතුව, දෙයතක් පමණක් නෙමේ ශරීරයේ එකම එක ශෛලයක්වත් නැතුවයි මෞකසට කෙනෙකු ආවේ. මේ කෙනෙකු ආවා. කෙනෙක් ආවා මෞකසට. ඒ ආවේ හිස් හිතකින් නොවේයි. දතක් නෑනේ. එතකොට හිතක් න්‍යාවේ විඥානයක්නේ. ගන්ධබ්බේකුගේ පැමිණීම කියන්නේ විඥානේ පහළවීම. මේ පැමිණි විඥානය හිස් විඥානයක්ද? මුකුත්ම නැති විඥානයක්ද? විඥානය භෞතික නෙවෙයි. මේ භෞතික නොවන විඥානයක් ඇතුලේ භෞතික කිසිම දෙයක් තියෙන්න බෑ. භෞතික දේවල් තියෙන්නේ භෞතික දේවල් ඇතුලේ. භෞතික නොවන විඥානයක් තුල එකමක අණුවක්වත් පරමාණුවක්වත් තියෙන්න බෑ. එහෙන් බැලුවොත් ඔ භෞතික වශයෙන් නම් හිස්ම හිස් විඥානයක් තමයි ආවේ. දැන් තියෙන්නේ භෞතික වශයෙන් නම් හිස් විඥානයක්. විඥානය ඇතුලේ භෞතික කිසිවක් නැහැ. තියාගන්න බෑ. හුලඟවත් නැහැ. හුලඟත් භෞතිකයි. ඉතින් හුලඟවත් නැහැ විඥානය ඇතුලේ. පැමිණි විඥානය මෞකසේ පිලිස්දගත් විඥානය භෞතික වශයෙන් හිස්. ඒ ගැන අපිට හරියට ඇහිම් බලලා කියන්න බැරි වුණාට භෞතික වශයෙන් හිස්ද නැද්ද කියලා. නමුත් න්‍යායානුකූලව ධර්මානුකූලව තර්කානුකූලව ඒ නිගමනයට එන්න පුළුවන්. එයින් එපමණක් නොවේ ප්‍රායෝගික වශයෙන් උනත් අද තියෙන විඥානයේ දිහා බැලුවත් තමන්ගේම විඥානයේ දිහා ඒ විඥානයේ ඇතුලේ කිසිම භෞතික දෙයක් නැහැ. කවුරුවත් නැහැ විඥානයේ ඇතුලේ. තමනුත් නැහැ වෙන කෙනෙකුත් නැහැ. ගියක් දොරක් කාර් එකක් රූප වාහිනියක් ඒ කිසි දෙයක් විඥානයේ ඇතුලේ නැහැ. ඒවද එහෙම එබඳු දේ විඥානයේ ඇතුලේ තියෙනවා නම් බාහිර වශයෙන් තියාගන්න ඕනෙත් නැහැ. විඥානයේ ඇතුලේ වාහනයක් තියෙනවා නම් බාහිර වශයෙන් වාහනයක් තියාගන්න ඕනේ නැහැ. විඥානයේ ඇතුලේ ගෙයක් තියෙනවා නම් ඉඩමක් තියෙනවා නම් බාහිර ඉඩම් ගෙවල් අවශ්‍ය නැහැ. හැබැයි විඥානයේ ඇතුලේ කිසිවක් නැහැ. නැත්තේ විඥානේ හිස් නිසා. ඒ මානසික දෙයක්. භෞතික දේවල් වලින් හිස්. හිස් කියන්නේ ඒ දෙක ගැලපෙන්නේ නැහැ. එහෙම භෞතික වශයෙන් හිස් විඥානයක් තමයි ආවේ. ඒ විඥානයේ තමයි හිස් අද් දෙකක් නිර්මාණය කළේ මෞකුස තුල සිටින ඒ මාස 8 9 10 කාලය තුල. ඒ විඥානය තවත් දේවල් වල උපකාරීත්වෙන් කර්මයේ උපකාරීත්වෙන් ආහාරවල දේශගුණ කාලගුණ සහ මවගේ උපකාරයෙන් අන්න ශරීරයක් අත් දෙකක් කිස් පාද දෙකක් එහෙම නිර්මාණය කළා. ඒක වෙනම කාරණයක්. දැන් නිකම්ම නිකම්ම විඥානයක් එනවද? ඒ නිකන් හුලඟේ පාවි වී තිබිලා ඔහේ කොහේ හරි කොලයක් බිමට වැටෙනවා වගේ කිසි තේරුමක් නැතුව දැන් කොලේට ඕනේ නිසා නෙමෙයි මං අහවල් තැනට යනවා එතන වැටෙනවා. බීජ හුලඟේ පාවෙනවා. පාවෙලා ගිහිල්ලා සමහර තැන්වලට වැටෙනවා. වැටිලා පැලවෙනවා. හැබැයි ඒ වැටෙන්නේ බීජයට අවශ්‍ය නිසා නෙමෙයි. බීජයට එහෙම තීරණයක් ගන්නත් බෑ. බීජය දන්නෙත් නෑ. ඒ වැටෙන හැම බීජයක්ම පැලවෙන්නෙත් නෑ. පැලවෙන්න සුදුසු තැනකට වැටුණු බීජයක් පමණයි පැලවෙන්නේ. එහෙමද මේ විඥානේ ගමනත් විඥානේ පැවැත්මත් උත්පත්තියත් සිදුවෙන්නේ නැහැ. හයාලේ යන ගමනක් නෙමේ විඥානේට ඕන නිසායි. විඥානේට අවශ්‍ය නිසායි විඥානය පතිත වෙන්නේ, පැලවෙන්නේ, රෝපණය වෙන්නේ, වැඩෙන්නේ. අවශ්‍යතාවයක් සමගයි විඥානයක් ගමන් කරන්නේ, පිළිසිඳ ගන්නේ, වැඩෙන්නේ. අවශ්‍යතාවයක් එක්ක ඕනෙකමක් සමග මේ ඕනෙකමට තමයි දහමේ තණ්හාව කියා කියන්නේ. තණ්හාව. මේ තණ්හාව නැමැති සුලඟට හසුව යන විඥානයක් තමයි තියෙන්නේ. තණ්හාව නැමැති සුලඟට අහුවෙලා තණ්හාව විසින් ගහගෙන ගසාගෙන යනු ලබන විඥානයක්. එහෙනම් තණ්හාවේ එල්ලුණු විඥානයක්. නිදහස් විඥානයක් නොවේ. දැන් වුණත් එහෙමයි. දැන් වෙන දේම තමයි එදත් උනේ. හෙටත් වෙන්නේ. තණ්හාවෙන් පිරුණු විඥානයක්. දැන් විඥානයේට භෞතික වශයෙන් දේවල් වලින් පුරව ගන්නට බැරි වුණාට ඒ පුරවා ගැනීම ඕනෑකමින් පිරුණු දෙයකට තමයි විඥානය කියන්නේ. මෙය ලස්සන කාරණයක්. විඥානයකට බෑ භෞතික වශයෙන් දේවල් අරගෙන තමන්ව පුරව ගන්නට. ඒතු විඥානය භෞතික නොවන නිසා. හැබැයි සියලුම භෞතික දේ වල් වලින් තමන්ව පුරවා ගැනීමේ ආශාවෙන් පිරුණු ඒ සියලුම භෞතික දේවල් වල ස්වාමියා හිමිකරුවා අයිතිකරුවා ඒ සියල්ලේ පාලකයා වීමේ ආශාවෙන් පිරුණු දෙයක් තමයි සාංසාරික විඥානය. හිස්සතකින් ඉපදුනා කිව්වට තණ්හාවෙන් පිරුණු හිතකින් තමයි ඉපදුනේ. ඒ හිත තණ්හාවෙන් පිරিলা. තණ්හාවෙන් පිරුණු හිත හොයනවා තනියට යමක්. විඥාණයට තනියම පවතින්න බෑ. කිසිදු විඥානයක් සාමාන්‍ය විඥානයක් තනිව පවතින්නේ නෑ. තනිව ඉන්නත් බෑ විඥාණයට. එයට සහායකයෙකු අවශ්‍යයි. සහායකයෙකු. සාමාන්‍යයෙන් මේ විඥාණයට ඉන්න සහායකයා තමයි තණ්හාව. එසා තණ්හාව දහම විස්තර කරනවා දෙවෙනියා කියලා. ගමන් සගය. ඒ ගමන් සගය මේ විඥානේ අරගෙන යනවා භෞතික දේවල් ළඟට. ගිහිල්ලා පෙන්නනවා. මෙන්න ඇඳුමක්, මෙන්න කෑමක්, මෙන්න පුද්ගලික කියා පෙන්නනවා. පෙන්නලා කියනවා ඔබ හිස්. ඔබ හිස්. ඔබ නිකමෙක්. නිකම්ම නිකමෙක්. කිසිම වැදගත්කමකට නැති දෙයක්. මේ කියන්නේ කවුද? තණ්හාව. කියන්නේ කාටද? විඥාණයට. විඥාණයට මේ පාඩමක් කියලා දෙනවා. කියලා දෙන්නේ තණ්හාව. විඥාණයට වෙන මූලාශ්‍රයක් නැහැ. සාමාන්‍ය විඥාණයට තියෙන එකම මූලාශ්‍රය තමයි තණ්හාව. එකම සම්පත්ධාරිය. වෙන කියන්ට කෙනෙකුත් නැහැ, අහන්ට කෙනෙකුත් නැහැ. තණ්හාව. ඒ නිසා මේ තමන්ගේ මතය, තමන්ගේ අදහස සිතූසි කියාපාන්නව ඔප්පු කරනවා. ඔබ හිස්. ඔබ නිකම්ම නිකමෙක්. ඔබට කවුරුවත් නැහැ. ආවෙත් තනියම. ඉන්නෙත් තනියම. යන්නෙත් තනියම. මොකද්ද මේ ජීවිතෙන් ඵලේ? නිකම්ම නිකමෙක් වෙන්න එපා. වැදගත් කෙනෙක් වෙන්න. ධනවත් කෙනෙක් වෙන්න. බලවත් කෙනෙකු වෙන්න. වත් පොහොසත්කම් තියෙන කෙනෙකු වෙන්න. මේ ලෝකේම ඔබේ කරගන්න පුළුවන්. මේ ලෝකේම පේන ඇහෙන මේ සියලුම ලෝකය, භෞතික ලෝකය ඔබේ කරගන්න පුළුවන්. ඒ හැකියාව ඔබට තියෙනවා. ඒ බලයක් තියෙනවා. මේ ලෝකයේ ඔබ ඔබේ කරගත්තේ නැතිනම් තව කෙනෙක් එයාගේ කරගනි. ඊට කලින් ඔබ ඔබේ කරගන්න. මේ විදිහට හරිම ලස්සනට, හරිම තාර්කිකව, තර්කානුකූලව, න්‍යායානුකූලව, විද්‍යානුකූලව තණ්හාව විඥාණයට මඟ පෙන්වනවා. හේතුව විඥානයේ තියෙන එකම ගමන් සැකය තණ්හාව. දෙවෙනිය. විඥානයේ පළවෙනි දෙවෙනිය තමයි තණ්හා. වෙන කියන්ට කෙනෙක්වත් තහන්ට කෙනෙක්වත් මේ අසරණ විඥානයේට නෑ. මේ සංසාරේ භවයෙන් භවයට ජන්මෙන් ජන්මයට ආත්මෙන් ආත්මයට ජීවිතයෙන් ජීවිතයට උපතේ සිට මරණයට මරණේ සිට උපතට දුවන ඇවිදින විඥාණයට වෙන පිහිටක් නැහැ. එකම පිහිට තණ්හා. එනිසා තණ්හාවට පුළුවනි ලස්සනට තමන්ගේ මතය තහවුරු කරන්න. මොකද ඒට විරුද්ධ මතයක් කියන්න කෙනෙක් නැහැ. විරුද්ධව තර්ක කරන්න කෙනෙකුත් විඥාණයට නැහැ. මේ විදිහට මේ සාමාන්‍ය විඥාණය තණ්හාවට වශී වුණු, තණ්හාවට මෝහණය වුණු, තණ්හාවෙන් ආවේශ වුණු විඥානය. තණ්හාවෙන් ආවේශ වුණු, ආරූඪ වුණු විඥානය. ඒ විඥාණයට වෙන දැක්මක් නැහැ. එකම දැක්ම තණ්හාව පෙන්නන දර්ශනය පමණයි. ඒ නිසා තමයි මේ විඥානයේ අවිද්‍යාව මුල් කරගත්ත විඥානයක් කියන්නේ. මේක අවිද්‍යාව කියන්නේ ඒ විඥානයේත් වෙන අහන්න බලන්න කෙනෙකු නැහැ. අහන්න බලන්න යන්නෙත් නැහැ. තණ්හාව දක්කන තැනට යනවා. ඉතින් මෝඩ විඥානයක්. මෝඩම මෝඩ විඥානයක්. මේ අවිද්‍යාව කියන නම්බුකාර වචනේ දීලා තියෙන්නේ. ඇත්තම ඇත්ත මොකද්ද? මෝඩම මෝඩ විඥානය. ඉතින් මේ විඥාණය එහෙම හිස් අතින් ආවා කිව්වට මේ මුළු ලෝකේම තමන්ගේ කරගැනීමේ පිරිපුන් ආශාවෙන් තමයි ආවේ. මුළු ලෝකේම. දැන් මුළු ලෝකේම කීවහම කොපමණද කියා විඥාණයම දන්නේ නැහැ. දන්නේ නැහැ. නොදන්නවා වුණාට එහෙම ඕනකමක් තමයි තියෙන්නේ මුළු ලෝකේම. ඉතින් එයින් අප අර කලින් කළ භාවනාවේදී දුටුවා මොන තරම් දේවල් මේ වෙනකොට තමන්ගේ කරගෙන තියෙනවද? තමන්ගේ මම තමයි අයිතිකරු, මම තමයි ස්වාමියා, මගේ කීයකටනම් කියන්න පුළුවන්කම තිබුණාද? එදා මෙදා තුර කීයකටනම් කිව්වද? කී දෙනෙකුට කිව්වද? අතේ ඇඟිලි ගන්නට වැඩි ඉලක්කම් තුනේ නෑ 4 5 6 මේ වෙලාව මදි. මෙනෙහි කළොත් දසදහස් ලක්ෂ සංඛ්‍යාත දේවල්. මේ තමයි ඇත්ත. මොකද මුළු ලෝකේම මගේ කරගැනීමේ අභිලාෂයෙන් තමයි මේ ගමන යන්නේ. මේ ගමන ආවේ. ඉතින් එයින් නොසෑහෙන ප්‍රමාණයක් මගේ කරගෙන තියෙනවා හැම විඥානයක්ම. හිඟන විඥානයක් වුණත්, ඊටාම ධන කුවේර විඥානයක් වුණත් වෙනසක් නෑ. ඉලක්කම් වලින් වෙනස් වුණත් ලොකු ලෝකයක් තමන්ගේ කරගෙන තිබෙනවා. එසේ වුවත් අර දෙවෙනි කාරණය ගැන මේ විඥානය හිතන්නේ නැහැ. තණ්හාව හිතන්ට දෙන්නේ නැහැ. පළවෙනි කිදේ ගැන හිතන්ට දෙන්නේත් නැහැ. තණ්හාව හැම විටම විඥානයේ ඔළුව හරවන්නේ තාම අයිති කරගන්න බැරි වුණු දේවල් පැත්තට. කොහොමද මෙච්චර කල් හිටියා තාම අර දෙයක්වත් නැහැ නේද? අර යන්න බැරි වුණා නේද? අර කෑම කන්න බැරි වුණා නේද? මේ දේ බලන්න බැරි වුණා නේද? ඉතින් තණ්හාව හැම විටම මේ දක්කන්නේ අනාගතේට. තවම ස්පර්ශ කරන්න බැරි වුණු ලෝකේ. ඒ පෙන්නන ලෝකේ. හැබැයි භාවනාවේදී අපි බලනවා මේ තණ්හාව නොපෙනෙන කාරණා දෙක ගැන. පළවෙනි කාරණේ තමයි මුල්ම කාරණේ කොපමණදී අයිති කරගත්තද. හිතවතුනි මෙය ඊටාම රසවත් භාවනාවක්. පොතක් අරගෙන ලියන්න පටන් ගත්තොත් දන්න කියන දවසක ඉඳලා හරි අද පටන් ගෙන ඊයේ පෙරේද අතීතයට යන විදියට හරි මොනතරම් දේවල් වල අයිතිකරු බවට තමන්පත් වුණාද, තමන්ගේ ග්‍රහණයට ගත්තද, පෑන් පැන්සල් වලින් පටන්ගෙන නූල් පොටවල් ඉදිකටු වලින් පටන්ගෙන ලියාගෙන 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 ගියොත් ලස්සන නවකතා පොතක් ලියන්න පුළුවන්. ලස්සන නවකතාවක්. හැම කෙනෙකුගේම ජීවිත කතාව හරිම ලස්සනයි. ඒ අයිති කර ගැනීම පිළිබඳ හරිම ලස්සනයි. බොහොම සුඛාන්තයක්. ශෝකාන්තයක් නොවේ, සුඛාන්තයක්. ඒ ශෝකාන්තයක් බවට පත් වෙන්නේ දෙවෙනි කාරණේට එන විට. කුමක්ද? දැන් කීයක් ඉතිරි වෙලා තියෙනවද? කීයක් ඉතිරි කරගන්න පුළුවන් වුණාද? මුදල් වලින් පමණක් නොවේ, ඒ අයිති කරගත් දේවල්. එවිට තේරෙනවා බොහෝම දේවල් නැතිව ගොස් තිබෙන බව. අහිමිව ගොස් තිබෙනවා. අහිමි කරගෙන තිබෙනවා. ඕනේ කමින් අහිමි කරගෙනත් තිබෙනවා. ඕනෑ කියා ඕනෑ කියන වෙලාවකත් දේවල් අපව දමා ගොස් තිබෙනවා. එතෙන් තැනක එන විට නම් මෙය ශෝකාන්තයක් පැත්තට හැරෙනවා. අයිති කර ගැනීම සුඛාන්තයක් වුණාට අහිමිවීම ශෝකාන්තයක්. බොහොම ටිකයි ඉතිරිව තියෙන්නේ. ඇත්තම ඇත්තේයි, බොහොම ටිකයි ඉතිරිව තියෙන්නේ. භෞතික වශයෙන්ුත් බොහොම ටිකයි, ආයු කාලයේ පැත්තෙන්ුත් බොහොම ටිකයි. මේ මොහොතේ තමන් සමග තියෙන්නේ බොහොම ටික. ඉතින් කෙනෙකුට කියන නෑ, එහෙම කියන්න බෑ, මට බොහෝ දේවල් තියෙනවා. ඇඳුම් උනත් අල්මාරි ගණන් තියෙනවා. ඇඳුම් අල්මාරි ගණන් තිබුණට හිතවතුනි මේ මොහොතේ තමන් ළඟ තියෙන්නේ එක ඇඳුමයි. එකයි තියෙන්නේ. අනිත් ඒවා තියෙයිද නැද්ද කියන්න දන්නේ නෑ. මේ මොහොතේ තියෙන දේ ගැන විතරයි මේ මොහොතේ විශ්වාසයක් තබන්න පිළිවන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේට එන විට මේ අන්න තණ්හාව හරි සතුටින් එකතු වෙන භාවනාව. තව මොනවද ඕනේ? තව මොනවද ඕනේ? ඇහුව ගමන්ම උත්තර දෙන්න පටන් ගන්නෙ තණ්හාව. ඉතින් යා ලොකු ලයිස්තුවක් දෙනවා. දිග ලයිස්තුවක්. එහි ඉවරයක් නැහැ. දවස ඉවර වෙයි. ලයිස්තුව ඉවර වෙන්නේ නැහැ. ඒ හැම කාරණයක්ම අර දේ වුණ මේ දේ වුණ කියන ගමන්ම තණ්හාව කියනවා. ඒ නැතිකම මේ විපාකත් කියනවා. මේ නැතුව වැඩක් නැහැ. අරයටත් තියෙනවා, මෙයාටත් තියෙනවා, ඔයාට තමයි නැත්තේ. ඉතින් එතන එහෙම කියනකොට දැන් අරයටත් නැහැ, මෙයාටත් නැහැ, කාටවත් නැහැ, ඒ නිසා ඔයාටත් නැහැ කිව්වොත් නම් මහිනම් කමක් නැහැ කියලා ඉන්න පුළුවන්. මේ තණ්හාව එහෙම කියන්නේ නැහැ. ඒ නැති අය ලක්ෂ කෝටි ගාණක් ඉන්න ලෝකෙක ඒ නැති අයව පෙන්වන්නේ නැහැ. ඒ අයව නිදර්ශනයට ගන්න නැහැ, නිදසුනකට. ගන්නේ තියෙන එක්කෙනෙක් දෙන්නේ. අරගෙන පෙන්නවා මෙයාටත් තියෙනවා අරයටත් තියෙනවා. ඔබට තමයි නැත්තේ. මෙහෙම කීවහම මේ විඥාණය ඇති වෙනවා තව හැඟීමක්. කුමක්ද ඒ හැඟීම? ඒට තමයි මානෙකයක් කියන්නේ. මානයක් ඇති වෙනවා. කාටත් නැහැ, ඒ නිසා ඔබටත් නැහැ කිව්වොත් එතනත් පුංචි මානයක් තියෙනවා. මේ මානය දඟලන, බලකරන, දක්කන, දුවවන මානයක් නොවේ. ආ එහෙනම් කමක් නැහැ කියා නවතින්න පුළුවන් මානිය. හැබැයි අර තියෙන කෙනෙක් දෙන්නෙක් පෙන්නලා ඒ අයිට තියෙන ඔබට නෑ කිව්වහම මේ මෝඩ විඥානය ඇති කරගන්නවා හීන මානියක්. හීන මානිය. මේ මෝඩකම නිසා මානිය ඇති වෙන්නේ. මොන මානිය වුණත් ඇති වෙන්නේ මෝඩකම නිසා. විශේෂයෙන් හීන මානිය. හීනමානය ඇති කරගත් විඤ්ඤාණය හිතනවා එහෙම වෙන්නට වෙන්න දෙන්න බෑ. එහෙම කොහොමද වෙන්න දෙන්නේ? යාට ඕනේ තරංගයක්ද? මානෙට තරංගයක් අවශ්‍යයි. නිමෝඩ විඤ්ඤාණය ඕන් නැති තරංගයකට පාතබනවා. ඕන් නැති රේස් එකකට. එතන රේස් එකක් තිබුණේ නැහැ, තරංගයක් තිබුණේ නැහැ. නමුත් දැන් තරංගයකට ඇවිත්. අර අය දන්නේත් නැහැ. ඒ කවුරුවත් දන්නේ නැහැ. ඒ කිසි කෙනෙකු හොයන්නේත් නැහැ. හැබැයි මේ තරංගයේ නිතරංග තරංගය. කවුරුවත් දන්නේත් නැති, කවුරුවත් හොයන්නේත් නැති, කාටවත් ඕනෙත් නැති තරංගයක විඥානයේ හුදකලාව තරඟ කරනවා. හුදකලාව. ඉතින් බලන්න මේ තණ්හාව මොන තරම් කපටිද, සූක්ෂමද. මෙයා දන්නවා මේ විඥානයේ කොහොමද අසුරවන්නට ඕනේ කියලා. ඒ ඕනේ වෙලාවට ඕනේ හැංගීම ඇති කරන. දැන් මානෙ ඇති කළපු ගමන් හීන මානෙ විඥානයේට එකතන ඉන්න බෑ. මං ඇයි දෙවෙනි වෙන්නේ, තුන්වෙනි වෙන්නේ? දැන් මේ විදිහට එයා අනාගතයේ පැත්තෙන් ඕනෙත් නැති හිතලවත් ඇති දේවල් අයිති කරගන්න සැලසුම් කරනවා, වෑයම් කරනවා. ඉතින් මේ තමයි ජීවිතේ. ඔය කාරණා දෙක තුනටනේ ජීවිතය කියන්නේ සාමාන්‍ය. ඉතින් මේ ජීවිතයෙන් අර විඥානය සතුටු වෙනවා. සෑහීමකටපත් වීමක් නැහැ, සතුටු වෙනවා. එයාගේ සතුට තමයි නැති දේ ඇති කර ගැනීම. ඇති කරගත්ත දේ තබා ගැනීම. නැති වෙන්නට නොදී තබා ගැනීම. ඊට තව කෙනෙක් ඇති කරගත්ත දේ තමනුත් ඇති කරගන්න උත්සාහ කිරීම. දැන් ඔය කාරණා දෙක තුනේට සීමා වෙන හරීම බාල බොළඳ ලාමක ශක්තියකට තමයි සාමාන්‍ය විඥානය කියන්නේ. ඒ නිසා තමයි සාමාන්‍ය විඥානය අවිද්‍යාවේ නිර්මාණයක්. අවිද්‍යාවේ නිර්මාණයක් කියන්නේ අවිද්‍යාපච්චයා ය අවිද්‍යාව විසින් සකස් කරපු අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන කියන්නේ ඒ නිසා. මේ කාරණා විදර්ශනාවට පමණක්ම දැర్శණේ වෙන දේවල්. විදර්ශනාවට පමණක්ම දැర్శණේ වෙන දේ කියන්නේ අමුතු ඇහැක්, අමුතු කණ්ණඩියකට නොවේ. එහෙම හිතනකොට, මෙනෙහි කරනකොට, ඒ අනුව බලන විට පමණයි පේන්නේ. එහෙම නැත්තම් පේන්නේ නැහැ. ඒ සඳහා මේ උත්සාහය වෙන මොනවත් අත්දැකීම නෙවෙයි. මේ විඥානයේ බලගත්වය, ඒ විඥානයේ තියෙන බාල බව, ලාමක බව, ලපටි බව, විඥානයේ උමතු බව දැකීම. දැන් මේ විදිහට ඔය ගමනේ යනවා. ගිහිල්ලා පුළුවන් දවසක් වෙන කල්යයි, බැරි වුණ දවසක මොනවා වේද කියන්ට දන්නේ නැහැ. කෙසේ හෝ මේ මතුපිට ගමන, මේක බොහොම මතුපිට ජීවත් වීමක්, නිකන් සිවියක් වගේ, ගහක සිවියක් වගේ. අවාසනාවට කාරණය හිතවතුනේ බොහෝ මනුෂ්‍ය ජීවිත නිකන් සිවියක් වගේ. නිකම්ම නිකන් සිවියක් වගේ. ඒ හරයක් නැහැ, ගැඹුරක් නැහැ, සාරයක් නැහැ. හරය, ගැඹුර, සාරය තමයි මේ බාහිර ලෝකේ තියෙන දේ පුළුවන් තරම් අල්ලා ගැනීම, ඒවයි අයිතිකරු බවට පත් වීම කියන සිටිවිල්ල හැර වෙන හරයක් සාරයක් නැහැ. දැන් මේ පුරාවෘත්තයේ මේ කතන්දරයේ ওই විදිහට යනවා. ඒ යන අතර මේ එහෙම මේ එහෙම ලෝකයක් අයිති කරගන්න හිතාගෙන ඒ පිරුණු ආශාවකින් මේ විඥානීය මව් කුසට ආවා එතනින් පිළිසිඳගෙන දිහි වෙලා මෙහෙම ගමනක් ආවනේ. එයාට එයාගෙන් එයාට හැංගිලා එයාට වහන් වෙලා තවත් කෙනෙකුත් මෙතන ආවා. තවත් කෙනෙකුත් මෙතන ඉන්නවා. ඒ අන්න ඒ කෙනා නිදාගෙන ඉන්නේ. දවදියෙන් ඉන්නේ මෙයා දෙන්නටම එකපාර ඇහැරගෙන ඉන්න බෑ. මේ සමහර විට අර කෙනා මුළු ජීවිත කාලෙම නිදි. මෙයාත් ආවා. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකෙට ආයෙනවා. වෙන කොහෙ නොගියත් මනුෂ්‍ය ලෝකෙට මේ විඥානය එන විට අනිවාර්යයෙන්ම එනවා. හැබැයි මේ විඥානේ දන්නේ නෑ. මේ තණ්හාවෙන් තණ්හාවේ අතිනත් අල්ලගෙන යන විඥානේ දන්නේ නෑ. මේ තවත් කෙනෙකුත් හැංගිලා පිටිපස්සෙන් තමන් සමග එන බව. සාමාන්‍ය විඥානේ ආපහු හැල්ල බලන්නේ නෑනේ. තණ්හාව ආපහු හැල්ල බලන්නට දෙන්නේ නෑනේ. ඉස්සරහනේ පෙන්නන්නේ. ඒ නිසා දකින්නේ නෑ. හැබැයි ආවා. ඇවිත් ඉන්නවා. එයා ආවේ ඔය මෙතෙක් රස නොබලපු ආහාරවල රස බලන්නවත්, මෙතෙක් අඳින්න බැරි වුණු ඇඳුම් ඇඳලා බලන්නවත්, පළඳින්න බැරි වුණු ආභරණ පළඳින්නවත්, යන්න බැරි වුණු තැන්වලට යන්නවත් නොවේ. එහෙම ලාමක බොළඳ ආශාවක් එයාට නැහැ. එයාට තියෙන ඕනෑකම තමා මේ මිනිස්සයා මේ වැටෙන අමාරුවෙන් බේර ගැනීම. කොයි මිනිස්සයාද මේ අර විඥානේ මේ තණ්හාවේ දාසේකුණු තණ්හාවේ ඒ හැරමිටි අල්ලගෙන අන්දේක් වගේ ඒ තණ්හාව පසුපසින් යන මේ විඥානේ මේ වැටෙන මර උගුලෙන් මෙයාව අදවත් බේරගන්න අවස්ථාවක් ලැබෙයි කියා ඒ ඕනෑකමින් ඒ කරුණාවෙන් ඒ දයාවෙන් ඒ ආදරයෙන් එන කෙනා. එයාට තියෙන්නේ ඒ ඕනෑකම. අදවත් අවස්ථාවක් ලැබෙයි කියා. අද කියන්නේ මේ ජීවිතේවත් අවස්ථාවක් ලැබෙයි. ඒ එහෙම අවස්ථා හොය හොය ඒ හිතවතා ඒ ආධ්‍යාත්මික මිත්‍රයා එදා මෙදා තුර සංසාරේ හැමදේම මේ විඥානයේ පිටිපස්සෙන් එන්න ඇති. අනිවාර්යයෙන්ම එන්න ඇති. ඉතින් හැබැයි සමහර තැන්වල එයාට වැඩ කරන්නටම බැරි තැන් තියෙනවා. ඉතින් එහෙම තැන් තමයි අපි කියන්නේ අභව්‍ය ස්ථාන ඔය හතර අපාය සහ තවත් සමහර සුගති වල එයා හිතියට එයාට මෙලෝ දෙයක් කරගන්න බෑ. ඒ භෞතික පරිසරය ඒක සුදුසු නෑ. හැබැයි මනුෂ්‍ය ලෝකයේ ගත්තොත් බොහොම සුදුසු තැනක්. මනුෂ්‍ය ලෝකයේ සුදුසු වුණාට හැමදේම සුදුසුත් නෑ. නැවත මේ කාලේ බොහොම සුදුසු කාලයක්. ඒ නිසයි බුද්ධෝත්පාද කාලයක් කියන්නේ. නෑ එයත් ඉන්නවා. එයත් පිළිසිඳ ගත්තා. මේ විඥානයේ පිළිසිඳ ගන්න විටම එයත් පිළිසිඳ ගත්තා. එයත් බිහි වුණා. එයත් මෙතන ඉන්නවා. මෙතන කියන්නේ මේ ජීවිතේ ඉන්නවා. මේ හැබැයි මේ එයාව ඇහැරවල ගන්න ඕනේ. ඇහැරවල ගන්නවා කියන්නේ එයා හීන දකින්න නින්දක නොවේ ඉන්නේ. නමුත් අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ අවස්ථාව තණ්හාව නම් දෙන්නේ නැහැ කවදාවත්. මේ විඥානේ නිදි කරවන්නේත් නැහැ තණ්හාව කවදාවත්. මොන විඥානේද මේ හොයන විඥානේ, සැප හොයන විඥානේ නිදි කරවන්නේ නැහැ කවදාවත්. හැම විටම යාව ක්‍රියාකාරී මට්ටමේ තියන්නේ. කායිකව නිදාගෙන හිටියත්, කායිකව ඇහැරගෙන හිටියත් විඥානේ ක්‍රියාකාරී. මොකද තණ්හාවට බයක් තියෙනවා මෙයා නිදාගත්තොත් අරය ඇහැරෙයි කියලා. මෙයා එක මොහොතකට හරි විවේක ගත්තොත් ඒ නිමේෂයේ අරයට ඉඩක් ලැබෙනවා ඇහැරන්නේ. ඇහැරිලා එළියට එන්න. ඒ නිසා හැම විටම තණ්හාව කරන්නේ විඥානේ කාර්යබහුල කරනවා. හැම මොහොතකම. දහවලේ රාත්‍රියේ වෙනසක් නැහැ. දැන් ඒ නිසා තමා හිතවතුනි ඔය සමත භාවනාව වැදගත් වෙන්නේ. සමතයෙන් කරන්නේ මේ විඥාණයට විවේකයක් දෙනවා. මොන විඥාණයටද මේ තණ්හාවත් සමග දුවන විඥාණයට විවේකයක් දෙනවා. ඒ විවේකයේ දෙන්නේ තණ්හාව හරහා. කෙලිම විඥාණයට කියන්නේ නැහැ. තණ්හාවට තමයි කියන්නේ දැන් මහන්සි නේද? විවේක ගත්තොත් ඔයිට වැඩි හයියෙන් දුවන්න පුළුවන් නේද? එහෙම නැතුව විවේකයක් නොගෙන හිටියොත් එහෙම වැඩි දුරක් දුවන්න හම් වෙන්නේ නැහැ. ලෙඩ වෙයි, ඇදගෙන වැටෙයි. ඒක විවේක ගත්තොත් මීට වඩා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවනි. මේ මෙහෙම කිව්වහම අර තණ්හාව ඒක අල්ලනවා. ඔව් ඇත්ත තමයි. ඒ නිසා තමා සමතේ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සමතයක් කරන්න බෑ. එහෙනම් තණ්හා විද දෙනවා සමතේට. මුලදී බෑ කියනවා. තණ්හාව. එහෙම කොහොමද පැය භාගයක් මුකුත් නොකර හිටියොත් එහෙම මොනතරම් පාඩුද? ඒ කතන්දර ටිකක් කියනවා. හැබැයි ඉතින් තණ්හාවට කියලා දුන්නාම පැය භාගයක් විවේක ගත්තොත් ඊට දවසේ මීට වැඩිය හම්බ කරන්න පුළුවන්. මීට වඩා ඉගෙන ගන්න පුළුවන්. මීට වඩා යුතුයකම් මිටු කරන්න පුළුවනි හොඳට. දැන් මෙහෙම කතන්දර ටිකක් කියවහම තණ්හාවට ඒ පිළිබඳ ඇල්මක් බැල්මක් ඇති වෙනවා. මහා හොඳයි, එහෙනම් කරලා බලමු. ඊවස් තණ්හාව කැමැති. ඒක තණ්හාව අකමැත්තෙන්, තණ්හාව අකමැති නම් සමතයක් වඩන්න බෑ. මේ සමතේ වඩන්නේම තණ්හාවෙන් තමයි. එතන ලොකු තණ්හාවක් තිබෙනවා. කාමච්ඡන්දේ නැති වුණාට, කාමච්ඡන්දේ සමතෙන් අඩු වුණාට තණ්හාව අඩු වෙන්නේ නැහැ සමතෙන්. ඉතින් එහෙම විවේකයක් ගන්නවා. මේ විවේකයක් අරගෙන ඉවර වුණු ගමන්ම තණ්හාව කියනවා, ආ දැන් අපි අර කරමු, මේක කරමු. දැන් හොඳට ආයි පණ ඇවිල්ලානේ. ඉතින් තණ්හාව කරන්නේ අර සමතෙන් විවේක ගත්ත විඥානේ ආයේ දුවවනවා. එයාගෙන් තව වැඩ ගන්නවා. වැඩ කරන්නත් පුළුවන් එයාට. දැන් වෙනදාට වැඩිය හොඳට සැලසුම් කරන්න පුළුවන්. වෙනදා හැප්පුණු තැන්වල හැප්පෙන්නේ නැහැ. වැටුණු තැන්වල වැටෙන්නේ නැහැ. මේ සමත භාවනාවේ ප්‍රතිඵල සියල්ලම ලෞකිකයි කියන්නේ ඒ නිසා. ඒ ওই දුවන තණ්හාවත් එක්ක දුවන ගමනට තමයි සමත භාවනාවේ ලොකු උදව්වක් ලැබෙන්නේ. හැබැයි එහෙම විවේකයක් ගත්තාම අන්න අර මේ මතු වෙන්නට නොහැකිව හිටි කෙනාට දැන් එළියට එන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් උඩුහිත විවේක ගන්නවනේ. උඩුහිත කියන්නේ උඩුහිත විවේක ගත්තොත් තමයි යටිහිතට එළියට එන්න පුළුවන්. එයා එළියට එනවා. නොදැන් කියාගෙන කෑ ගහගෙන අනබෙර ගහගෙන නොවේ. ඊන් සීරු එළියට එනවා. ඉතින් එළියට ඇවිල්ලා පුංචි අදහසක් දෙකක් දානවා. ඒ අදහස් දෙක තුන තමයි අපි අර මුලින් භාවනාවේදී ඉදිරිපත් කළේ. මේ පමණ කල් මොනවද කළේ? ඒ කළ දේවල් වලින් මොනවද දැන්ට ඉතිරිව තියෙන්නේ, ලැබිලා තියෙන්නේ? තව මොනවද කරන්න හිතන්නේ? මෙහෙම පුංචි අදහසක් දෙකක් දානවා. ලොකු තර්ක කර කර ඉන්න යන්නේ. ලොකු දේශනා පැය ගණන් එහෙම බණ කියන්නේ නැහැ. එහෙම කිව්වොත් අහු වෙනවා. තණ්හාවට අහු වෙනවා. එයා බලාගෙන ඉන්නේ. ඒ නිසා එයාටත් නොදැනෙන්න, එයාටත් රහසින් මේක මේ සාමාන්‍ය සිතිවිල්ලක් වගේ පුංචි අදහසක් ඔළුවට දාන. ඒ අදහස සාමාන්‍ය මතුවෙන්න නම් විවේකයක් ඕනේ. විවේකයක් අවශ්‍යයි. අවිවේකී වෙලාවට එහෙම සිතිවිලි ආවත් ඒවා මේ පේන්නේ නැහනේ. එහෙම සිතිවිලි වලට ඉඩකුත් නැහැ. දකින්න වෙලාවකුත් නැහැ. බොහෝ විට එහෙම ඉබඳු සම්මා සංකප්පයන්, මේවට තමයි සම්මා සංකප්ප කියන්නේ. මේ සම්මා සංකප්පයන් වලින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ කෙනෙකු ජීවිතයක් වෙනස් වෙන්නේ විවේකී අවස්ථාවක ඔළුවට ආවොත් හා එහෙම නැත්නම් දැඩි කම්පණයක සිටින විට. දැන් තණ්හාවත් එක්ක දුවලා 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 හිතාගන්න බැරි තැනකට ඇදගෙන වැටුනොත් ලොකු කන්දක් මුදුනට යමු කියලා ගිහිල්ලා ඒ කන්දේ උසටත් වඩා ගැඹුරු ප්‍රපාතයකට වැටුනොත් එහෙම අන්න එතනදි කම්පනයක් ඇති වෙනවා. ලොකු බලාපොරොත්තුවක් තණ්හාව දීලා අරක හරියනවා මේක හරියනවා ඔබගේ ලෝකේ මේ දිනුවා වෙනවා. ඉතින් එහෙම රවට්ටල එක්කරන් ගිහිල්ලා රවට්ටලම නෙමෙයි ඉතින් එහෙම කියලා එක්කරන් ගිහිල්ලා හැබැයිව කරගන්න බැරි වුණාම ලොකු ඇදවැටීමක් වෙනවනේ. ඒ වෙලාවට තණ්හාව ඇවිල්ලා උදව් කරන්නේ නැන්නේ. තණ්හා උදව් කරන්නේ ඉතින් වැටුණා නම් ඔයා නැගිටින්ද කියලා. ඉතින් ආයෙත් තණ්හාවේ වලිගෙම ඉල්ලලා තමයි නැගිටිට වෙන්නේ. අන්න එහෙම වෙලාවකත් අර කෙනා කතා කරනවා. එයා කියනවා දැන්වත් හිතන්න. දැන්වත් හිතන්න. මේ හිතන්ට හොඳ වෙලාවක්. මෙන්න මේ අවස්ථා දෙකේ තමයි අර උදව් කරන්න පැමිණි කෙනා උදව් කරන්න ලැබෙන්නේ. එයා ආවිල්ලා ඉන්නේ උදව් කරන්න. හැබැයි ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුට කියන්නේ තණ්හාව නම් හිතන්නේ හැම විටම එයා ආපස්සට අදින කෙනෙක්, අකුලෙන් අදින කෙනෙක් කියන්නේ. තණ්හාව සමතේට කැමති, විපස්සනාවට කැමති නැහැ. තණ්හාව කැමති නැහැ විපස්සනාවට. සමතේට නම් හරි කැමති. විපස්සනා කතාවක් නැතුව මෙතන ලොකු ගැටුමක් හදාගන්නෙත් නැතිව හිතවතුනි දැනෙන්න නොදැනෙන්න කළ යුතු මෙනෙහි කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. මා විප්ලවයක් නොවේ සියල්ල උඩු යටිකුරු කරලා මම දැන් විපස්සනා කරන කෙනෙකු කියා එහෙමනම් මේ ගමනේ යන්න ලැබෙන්නේ නැහැ. එහෙම ගියපු කෙනෙකුත් නැහැ. යන්න පුළුවන් වෙන්නේ නොයනවා වගේ නොයනවා වගේ ඉන්න කෙනෙකුටයි. මේ උදව් කරන්න පැමිණි ඒ කෙනා කියන්නේ පුද්ගලයෙක් විදිහට ඉතින් කතාවට පහසු නිසා කියනවා මිසක් එහෙම පුද්ගලයෙක් නෙවෙයි. මේ ස්වභාවය හැමදෑම අපේ පස්සෙන් ආවා. හැමදෑම ආවා. කොයි වෙලාවෙ හරි මේ මිනිස්සයාට අත දෙන්න ඕනේ. කොයි වෙලාවෙ හරි. හිතවතුනි එහෙම උපනුපන් ආත්මික උපනුපන් භවයක උදව්වක් කරන්න, සැබෑම උදව්වක් කරන්න, සැබෑම උපකාරය කරන්න අපේ පස්සෙන් පැමිණි තවත් කෙනෙකු නැහැ. උදව් කරන්න එනා ඉන්නවා ඇත්තටම උදව් කරන්න. නමුත් මෙහෙම මේ ජන්මෙන් ජන්මෙට භවයෙන් භවයට ආත්මයෙන් ආත්මයට සංසාරෙන් සංසාරෙට කොහෙද යන්නේ එතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද උදව් කරන්නේ. එහෙම කෙනෙක් තවත් නැහැ. ඒ තමයි අපිට තියෙන එකම පිළිසරණ. පිට නොවේ එකම පිළිසරණ අප ඇතුළෙම ඉන්නවා අපට ගැලවෙන්නට පාර කියා දෙන්න කෙනෙක්. එළියේ නෙවෙයි අප ඇතුළෙම ඉන්නවා පාර කියා දෙන්න කෙනෙක්. ඉතින් යාට බෝධිචිත්තේ කීවත් කමක් නැහැ. බෝසත් සිත නැත්තම් ප්‍රඥාව එහෙම නැත්තම් අභ්‍යන්තර මිත්‍රෙක් මේ මොන නමක් කීවත් කම නැහැ. නමක් නැති වුණත් කමක් නැහැ. පාරමිතා කීවත් කමක් නැහැ. මේ සියල්ලම භාවිතා කරන්න පුළුවන්. විපස්සනාවේදී අපි අහුම් කන් දෙන්නේ අන්න ඒ අපේ අභ්‍යන්තරයේ සිටින ආධ්‍යාත්මික ගුරුවරයාට. එතුමා තමයි සැබෑම ආධ්‍යාත්මික ගුරුවරය. විපස්සනා ගුරුවරුන් බාහිර ඉන්නවා. ඉතාම විශිෂ්ට කර්මස්ථානාචාර්යයන් වහන්සේලා ඉන්නවා. ඒ කර්මස්ථාන, ඒ ලැබෙන කර්මස්ථාන වලින් අපිට උගන්වන්නේ මේ අපේ ඇතුලේ ඉන්න ඒ විපස්සනා ගුරුවරයා ඇහුම්කන් දෙන්නේ කොහොමද කියලා. ඒ අභ්‍යන්තරයට සවන් දෙන්නේ කොහොමද? විපස්සනාව ගනුදෙනු කරන්නේ අභ්‍යන්තරයත් සමගයි. මතු පිටත් සමග නොවේයි. ගැඹුරත් එක්ක. කොහොමද සවන් දෙන්නේ? දැන් ඔය බුදුරජාණන් වහන්සේ දුන්නු කමඨහන් ගත්තත් සුදු රෙදි කඩක් දීලා මේක පිරිමදින්න. පිරිමදින ගමන් කියන්නේ මේ පිරිසිදු කරනවා, පිරිසිදු කරනවා. රජෝහරණං රජෝහරණං. රජෝහරණං කියන්නේ මේක තියෙන කිලුටු දූවිලි ඉවත් කරනවා, ඉවත් කරනවා කියලා හිත හිත මේක පිරිමදින්න. දැන් මේ එතකොට මතු පිට හිත කියනවා මේක පිරිසිදු කරනවා, පිරිසිදු කරනවා. කිලුටු ඉවත් කරනවා, ඉවත් කරනවා. මේක දිහා බලාගෙන පිරිමදිනකොට වෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්ත. අනිත් පැත්ත නෙවෙයි කිලුටු වෙනවා එන්න. මේ කාටවත් මේක තේරෙන්නේ නැහැ. තණ්හාවට තේරෙන්නේ නැහැ මෙතන වෙන්නේ යන්නේ කුමක්ද කියලා. එයා දන්නවනම් මේකට ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඉතින් නිකම්ම නිකන් සුදු රෙදි කෑල්ලක් ඔය මේ අතින් අතුල්ලන්නේ දුන්නේ රජෝහරණම් කියන නිසා ආකම ඔයා කරන්න කියලා. තණ්හාව කිව්වා ඔයා කරන්න. ඉතින් මෙහෙම කරනකොට අන්න අර අභ්‍යන්තර ගුරුවරයාට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන ඔයා කියන්නේ එකක්. කරන්නේ තව එකක්. ප්‍රතිඵලය තවත් දෙයක්. ඉතින් මේ පරස්පරය දකින්න. ඔබට ඕන දේ නෙමෙයි ලැබෙන්නේ. ඕන දේ නෙවෙයි ලැබෙන්නේ. හොයාගෙන යන දේ නෙමෙයි ලැබෙන්නේ. එහි ප්‍රතිවිරුද්ධ පැත්ත. හැමදේම මොනේ මේ දේ. අද විතරක් නෙවෙයි ඔය රෙදි කෑල්ලක් පිරිමදින අවස්ථාවේ පමණක් නෙවෙයි. එදා මෙදා තුර හැමදෑම සිදුනේ මෙයයි. අපට ඇත්තටම ඕනේ උනේ කුමක්ද? දුකක් නොවන සැපක්. කිලුටු නොවන පවිත්‍රත්වයක්. ඒනේ ඔබට හැමදෑම ඕනේ උනේ. ඒ සඳහානේ හැම දෙයක්ම කළේ. හැබැයි ඒ ලැබුණද? ඒද ලැබී තියෙන්නේ. දැන් අන්න අර ඇතුළේ ඉන්න විපස්සනා ගුරුවරයා කතා කරන්නේ මේ වර්තමාන අත්දැකීමක් එක්ක. ඔබ කියන දේ එකක්, කරන දේ තව දෙයක්, ලැබෙන්නේ ඊටත් සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මේද ඔබට අවශ්‍ය, මේද අවශ්‍ය. මේ තමයි කමටහන. අර රෙදි කෑල්ල පිරිමැදීම නෙවෙයි කමටහන, ඒක බාහිර කමටහන. ඒ බාහිර කමටහනෙන් බාහිර කමටහන දුන්නේ බාහිර ගුරුවරයෙක්. මේ බාහිර ගුරුවරයෙක් බාහිර කමටහන් දෙන්න ඕනේ. බාහිර ගුරුවරුන්ට දෙන්න පුළුවන් බාහිර කමටහන් පමණයි. බාහිර කමටහනෙන් සිදු වෙන්නේ අභ්‍යන්තරයේ ඒ කමටහනට දොර ඇරෙනවා. අභ්‍යන්තර ගුරුවරයාට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. විපස්සනාවේ අංශ දෙකක් තිබෙනවා. දැන් භාවනාවේ අංශ දෙකක් නේ සමත විපස්සනා. විපස්සනාවේ අංශ දෙක තමයි බාහිර කමඨහන් සහ අභ්‍යන්තර ආධ්‍යාත්මික කමඨහන්. ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර කමඨහන්. පොතපත වලින් බාහිර කර්මස්ථානාචාර්යයන් වහන්සේලාගෙන් අපට ලැබෙන්නේ බාහිර කමඨහන්. එන් කියන්නේ ඒවා මේ බාලයි නෑ, බාල නෑ. ඒ අත්‍යවශ්‍යයි. ඒන් තමයි මේ අභ්‍යන්තරයට යන්න ගේට්ටු ඇරෙන්නේ. එතනදී ඒ අභ්‍යන්තරයේ දොර ඇරුණු ගමන්ම අන්න ඇතුළේ ඉන්න විපස්සනා ගුරුවරයා කතා කරන්න පටන් ගන්නවා. එයා කියන්නේ මෙන්න ඔය පණිවිඩය තමයි. ඔබ හෙව්වේ මොනවද? හෙව්වේ දුකක් නොවන සැපක්. කවදාවත් අපිරිසිදු නොවන පිරිසිදු බවක් කෙල්වේ. ඒ තමයි ඔබේ එකම ඕනෑකම, එකම ආශාව. දුකක් වෙන සැපක් කවදාවත් ඔබට ඕනේ නැහෙනේ. ඔබ හෙව්වෙත් නැහෙනේ. අද hina වෙලා හෙට අඬන්න ඔබ කවදාවත් ප්‍රාර්ථනා කළේ නැහෙනේ. අදත් hina වෙලා හෙටත් hina වෙන්න තමයි ඔබ හිතුවේ ප්‍රාර්ථනා කළේ. නමුත් ලැබුණේ කුමක්ද? අද hinaවයි හෙට කඳුලයි. අද hinaවයි හෙට කඳුලයි. අද කඳුලයි ඊයේ hinaවයි. ද මේ තමයි ලැබුණේ. දැන් මේකද ජීවිතේ? මේකටද ආවේ? මෙහෙමද දිගටම ඉන්න හදන්නේ? මැරෙන්නත් හදන්නේ කොහොමද? දැන් මේ ටික හෙන්නේ ඔළුවට කුළු ගෙඩියකින් ගැහුවා කියන් කියන් යනවා. වචන වලින්ම නෙමෙයි. වචන ඕනේ වෙන්නේ එළියෙන් කතා කරන කෙනෙකුටනේ. භාෂාවක් වචන අවශ්‍ය වෙන්නේ අපි බාහිර කෙනෙකුට අහුම්කම් දෙන විට, පොතක් කියවන විට. මේ කර්මස්ථානයේ වචන වලින් තොරව ලැබෙන්නේ. ඒ නිසා හරි මේක රහස්‍ය පණිවිඩයක්. වචන වලින් නම් පණිවිඩය දෙන්නේ ඕන කෙනෙකුට ඒ පොත කියවන්න පුළුවන්, ඒ ළඟට වෙලා කන් දීගෙන ඉන්න පුළුවන්, මොනවද මේ කියන්නේ හොයාගන්න පුළුවන්. හැබැයි මේ පණිවිඩය Tamanට විතරයි ඇහෙන්නේ. ඒ ඇහෙන්නේ මව් භාෂාවෙන්වත් දෙවෙනි භාෂාවකින්වත් නොවේ, භාෂාවකින් තොරව. එතන භාෂාවක් නැහැ, ඒක තණ්හාවට ඇහෙන්නේ. භාෂාවකින් කිව්වොත් එයාට ඇහෙනවා. එහෙම නැතුව තණ්හාවට නොතේරෙන භාෂාවකින්, තණ්හාවට කියවගන්න බැරි භාෂාවකින් තමයි කියන්නේ කිව්වත් තමක් නැහැ. එහෙම කියාගෙන කියාගෙන යනවා. දැන් ඔළුවට කුළු ගෙඩියකින් ගහගෙන 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 යනවා. එකපාරක් ගහලා නවතින්නේ නැහැ. කලබලක් එකපාරක් ගැහුවාම කෑලි වලට කැඩිලා කුළු මේ කුඩු වෙන්නේ නැහැනේ. දිගටම දිගටම ගහන. ඒ ගහන ඉඩ දෙන්න. ඒ කුළු ගෙඩි පහරවල් වලට ඉඩ දෙන්න. සාමාන්‍යයෙන් වෙන්නේ බය වෙනවා තැති ගන්න. මේ අභ්‍යන්තර ගුරුවරයා කතා කරන්න පටන් ගත්තාම බය වෙනවා. බය වෙලා විජහට තණ්හාව බදා ගන්න. දැන් බය වුණු ගමන් අපි කරන්නේ බදා ගන්න එක. අපිට විශ්වාසයේ තියෙන කෙනෙක්ව බදා ගන්න. මේ අපිට සාමාන්‍ය විඥාණයට විශ්වාසයේ තියෙන තණ්හාව. ඉතින් ආව බදා ගන්න. එයාව බදා ගත්තාම ආයි ඉවරයි. ඉතින් ආයි ටික දවසකට අරයට ආයි කතා කරන්න ලැබෙන්නේ නැහැ අභ්‍යන්තර ගුරුවරයාට. මේ තණ්හාව සනසන ඔළුවත් ගාලා කියනවා බය වෙන්න එපා මම ඉන්නවා. කොහොම හිතුණට ඕවා ඇත්ත නෙවෙයි කියලා ඔන්න පෙන්නනවා. හිනා වෙලා ඉන්න මිනිස්සු පෙන්නනවා, වැඩට යන අය පෙන්නනවා, හම්බ කරන අය පෙන්නනවා, දියුණු වෙන අය පෙන්නනවා. මේ ඔක්කොම පෙන්නලා ආයෙත් මුලා කරනවා. ඉතින් එයා මුලා කරනවා, මෙයා අවදි කරනවා. ආයෙ මුලා කරනවා, ආයෙ අවදි කරනවා. දැන් දිගටම මුලා වෙලා හිටිය කාලේ ඉවරයි. දිගට මුලා වෙලා හිටිය කාලේ අවසානයි. දැන් වෙන්නේ වරින් වර ඇහැරෙනවා, වරින් වර හීන දකිනවා. ආයෙත් ඇහැරෙනවා, ආයෙත් හීන දකිනවා. හීන දකින විට තණ්හාව එකයි ඉන්නේ. තණ්හාව තමයි සියලුම හීන පෙන්වන්නේ. අනවදි වුණාම ආධ්‍යාත්මික විපස්සනා ගුරුවරයා ධර්ම දේශනා කරනවා. ඉතින් ඒට අහුම්කම් දෙන්න පටන් ගත්තොත්, ඒ අනුව මෙනෙහි කරන්න පටන් ගත්තොත්, ඒ අනුව ලෝකෙ දිහා බලන්න පටන් ගත්තොත්, තමන්ගෙම ජීවිත අත්දැකීම් ඒ අනුව විග්‍රහ කරගන්නට පටන් ගත්තොත්, වැඩි වැඩියෙන් ඇහෙන්න පටන් ගන්නවා, වැඩි වැඩියෙන් තේරෙන්න පටන් ගන්නවා. මුලින් ගොඩාක් කිව්වහම ටිකයි තේරෙන්නේ, ඊට පස්සේ ටිකක් කියනකොට වැඩියෙන් තේරෙනවා. හිතවතුනි, මේ තමා විපස්සනා මාර්ගය. මෙතන සූක්ෂමව යායිතු ගමනක්. අඩාගෙන බිඳගෙන පෙරලගෙන යන්න බෑ. එහෙම යවන්නේ තණ්හාව. කඩාගෙන බිඳගෙන පෙරලගෙන කෙනෙකුව භාවනාවට දාන්නේ තණ්හාව. එහෙම දැම්මම තණ්හාව දන්නා මේ මිනිස්සු දවස් දෙක තුනකින් මේ එපා වෙලා එනවා. අනිත් පැයටත් එපා කරනවා භාවනාව. එහෙම නැතුව නොයනවා වගේ යෑමක්. නොයනවා වගේ කාටවත් තේන්නේ නැහැ යනවා කියලා. හැබැයි යෑමක්. මේ විදිහට හිතවතුනි ගැඹුර හොයාගෙන හරය හොයාගෙන බොළඳත්වය විනිවිද දකිමින් ඒ බොළඳ බවෙහි වහලෙකු වීමේ ආදීනව දකිමින් මේ මොහොතේ සජීවී වීමක් හොදිමත් වීමක් තමා විපස්සනාවෙන් විය යුත්තේ කෙරෙන්නේ. ඒ දැක්මත් එක්ක අපි තව විනාඩි කිහිපයක් භාවනා නියෝගී වෙමු. මේ ඇසූ කාරණා ඔස්සේ 있다 보더니 로케 탄하와 다키니 아이티 카라간테 바다간테 티베 데약 비디헤타이 탄하와 펜난니 නමුත් විපස්සනාව ලෝකයේ පෙන්වන්නේ කර්මස්ථාන පොදියක් විදිහට. අවබෝධය ලබා ගන්න හොඳම තැනක් විදිහට. කොයි විදිහටද ලෝකය දකින්නේ? එය අපේ අතේ තියෙන්නේ. තණ්හාවේ කණ්ණාඩියෙන් බලනවද? විපස්සනාවේ දර්ශනයෙන් දකිනවද? ඒ පිළිබඳ ප්‍රඥාවන්තව තීරණයක් ගැනීමේ චේතනාවෙන් අපි අද විදසුනට විදසුනක් වැඩසටහනින් සමුගනිමු. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.